රජරට ගුරුගෙදරින් ව්‍යාපාර හා ගිණුම් කරණය පාඩම අද ගෙන එන්නේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අසංක රාජපක්ෂ මහතා.
අයිබුවන් දුවේ අපි අදත් සුපුරුදු පරිදි ඔබ සමග කතා බහ කරන්නට සූදානම් වෙනවා. රජරට ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන තුළින් අපස සාමාන්‍ය පෙළ විභාගයට ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය හදාරන දුවදරුවන් වෙනුවෙන් සාකච්ඡා කරන පාඩම් මාලාවේ තවත් එක් විෂය මාතෘකාවක් පිළිබඳව අපි පහුගිය සති කීපේ පුරා මේ දරුවෝ එක්ක කතා බහ කළේ 11 ශ්‍රේණියට අදාළව අපිට මුණ ගැහෙන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කියන මාතෘකාව පිළිබඳව. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කරනවා කියලා අපි සාකච්ඡා කළා දරුවෙක් එක්ක. ඒත් එක්කම අපි පහුගිය සතියේ ප්‍රවේශයක් ගත්තා මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට කිසියම් ආකාරයක ගැළපුම් කරන්නට සිද්ධ වෙනවා කියන කාරණය පිළිබඳව. ඒවට අපි කියව ගැළපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන කියලා. දැන් අපි එතනදී ඇත්තටම කතා කරේ ශේෂ පිරික්සුමේ තියෙන අගයන් යොදාගෙන අපිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ලාභාලාභ ප්‍රකාශනයක් පිළියෙල කළ හැකි. නමුත් ශේෂ පිරික්සුමේ තියෙන සමහර අයිතම ඒ ආකාරයෙන්ම යොදාගෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් ලාභාලාභ ප්‍රකාශනයක් කියන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ හැකියාවක් නැහැ සමහර වෙලාවට. ඒ සමහර අවස්ථාවලදී පිරික්සුමේ තියෙන යම් යම් වටිනාකම් සම්බන්ධයෙන් තවදුරටත් ගැළපීම් කිරීමට සිද්ධ වෙනවා. එහෙම අපි සාමාන්‍ය පෙළ දරුවෙක් සාකච්ඡා කරනවා ගැළපීම් කිහිපයක් පිළිබඳව. එකක් තමයි කාලච්ඡේදයේ අවසාන දවසට. කාලච්ඡේදයේ අවසාන දවසට ව්‍යාපාරයේ සතුව ඉතිරි වෙලා තියෙන තොගය පිළිබඳව ගැළපීමක් කරනවා. ඒකට අපි කියන්නේ අවසන් තොග ගැළපීම කියලා. අප පසුගිය සතියේ අවසන් තොග ගැළපීම කරන ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළා. ඒත් එක්කම අපි පසුගිය සතියේ ආයෙ කතා කළා මේ දුවදරුවන්ට මතක ඇති උපචිත වියදම් පිළිබඳව. කාලච්ඡේදයට අදාළ වෙන නමුත් තවදුරටත් ඒ කියන්නේ කාලච්ඡේදය අවසන් වෙන දිනේ වෙන විට මුදලින් ගෙවා නොමැති ප්‍රමාණය වියදම් කාලච්ඡේදයට අදාළයි. හැබැයි තවම මුදලින් ගෙවලා නැහැ. මෙන්න මේ වගේ වියදම් වලට අපි කිව්වේ උපචිත වියදම් කියලා. මේ අවසන් තොග ගැළපීම සහ උපචිත වියදම් ගැළපීම පිළිබඳව අපි පසුගිය සතියේ දීර්ඝ වශයෙන් මේ දරුවෙක් සාකච්ඡා කළා. හොඳයි. එහෙනම් අපි ඊළඟට අද සාකච්ඡා කරන්න ආරම්භයක් ගමු ලැබිය යුතු ආදායම් කියන ගැළපීම පිළිබඳව. ලැබිය යුතු ආදායම් මොනවද? මේ ලැබිය යුතු ආදායම් කියන්නේ ලැබිය යුතු ආදායම් විදිහට අපි ගන්නේ කාලච්ඡේදය තුළ උපේලා තියෙනවා. මේ කියන ආදායම කාලච්ඡේදය තුළ උපේලා තියෙනවා. හැබැයි කාලච්ඡේදයේ අවසන් වෙන දිනේ වෙන විට මුදලින් ලැබිලා නැහැ. කාලච්ඡේදයේ තුල උපයා ඇති මුත් කාලච්ඡේදයේ අවසන් වෙන දවස වෙනකොටත් මුදලින් ලැබිලා නැති වියදම් වලට අපි කියන්නේ ලැබිය යුතු ආදායම් කියලා. දැන් අපි හිතමු ගොඩනැගිල්ලේ කොටසක් කුලියට දීලා තියෙනවා. වර්ෂයකට රුපියල් 12,000ක් කුලියකට දුන්නේ කියලා අපි හිතමු. අපිට අවුරුද්ද අවසන් වෙන විටත් ලැබිලා තියෙන රුපියල් 6000ක් නම් ඒ ගොඩනැගිල්ල ගත්ත කෙනා ගොඩනැගිලි පාවිච්චි කරලා තියෙනවා. එහෙමනම් අපිට රුපියල් 12,000ක ආදායමක් උපේලා තියෙනවා. නමුත් අපිට මුදලින් ලැබිලා තියෙන රුපියල් 6000ක ප්‍රමාණය. එතකොට අපිට තව දුරටත් ලැබිය යුතුයි නේද රුපියල් 6000ක ප්‍රමාණය. 6000ක් ලැබිලා තියෙනවා, තව 6000ක් ලැබිය යුතුයි. මෙන්න මේ ලැබිය යුතුව තියෙන ප්‍රමාණය තමයි අපි කතා කරන්නේ ලැබිය යුතු ආදායම් කියලා. ඇත්තටම දුවේ පුතේ දැන් පිරික්සුමේ තියෙන ගොඩනැගිලි කුලි මේ උදාහරණය හැටියට ගත්තොත් පිරික්සුමේ තියෙන ගොඩනැගිලි කුලි කියන අගේ නිරූපණය වෙන්නේ ඇත්තටම කාලච්ඡේදය තුළ මුදලින් ලැබුණු ප්‍රමාණය. දැන් පිරික්සුමේ බැරතීරුවේ ගොඩනැගිලි කුලි කියලා ආදායමක් නිරූපණය වේවි ඒ වටිනාකම රුපියල් 6000ක් වේ. ඒ කියන්නේ මුදල් ගිණුමට හර වෙලා මුදල් ගිණුමට එහෙම නැත්නම් මුදල් පොත්තට හර වෙලා ගොඩනැගිලි කුලිය කියන ආදායම් ගිණුමට බැර වෙන රුපියල් 6000 වටිනාකම තමයි පිරික්සුමේ දැනට තියෙන්නේ. හැබැයි පිරික්සුමේ තියෙන 6000 නෙමෙයි අපි ආදායම හැටියට හඳුනාගන්නේ. අපිට අදාළ ආදායම හඳුනා ගන්න ඒ කියන්නේ රුපියල් 12000 කියන වටිනාකම අපි හඳුනා ගන්නට අවශ්‍යයි. එහෙමනම් මොකද කරන්න ඕන? අපි දැනට පිරික්සුමේ ඇතුළත් වෙලා තියෙන රුපියල් 6000 වටිනාකමට අර ලැබිය යුතු 6000ක් එකතු කරන්නට වෙනවා. එහෙනම් අපි වෙන විදිහකට කියනවා නම් ඔය ගොඩනැගිලි කුලි කියන ආදායම් ගිණුමට බැර කරන්න වෙනවා මේ ලැබිය යුතු ප්‍රමාණයත්. ඒත් එක්කම ලැබිය යුතු ප්‍රමාණය අපිට තාම මුදලින් ලැබිලා නැහැනේ. ඒක ඉදිරි කාලච්ඡේදයේදී අපිට ලැබෙන්න නියමිතයි. එනිසා අපි ඒක වත්කමක් විදිහට හඳුනා ගන්නවා. එනිසා අපි ඔක ගිණුම් සටහන් හැටියට ගත්තොත් ලැබිය යුතු ආදායම් කියලා වත්කම් ගිණුමකට හර කරනවා. එහෙනම් දුවේ පුතේ ඔන්න දැන් අපිට අදහසක් එනවා. ලැබිය යුතු ආදායමක් සම්බන්ධයෙන් ගැළපීම කරනවා නම් ලැබිය යුතු ආදායම් සම්බන්ධයෙන් ගැළපීම කරනවා නම් අපිට තියන්න වෙන දිට්ඨි සටහන තමයි ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුමට බැර. මොකද දූපිතේ ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුමට බැර. දැන් මේ මම සාකච්ඡා කරපු උදාහරණ හැටියට ගත්තොත් ලැබිය යුතු ගොඩනැගිලි කුලි ගිණුමට හර ගොඩනැගිලි කුලි ආදායම් ගිණුමට බැර. නේද? එතකොට අර පිරික්සුමේ තියෙන ආදායමට අපිට ලැබිය යුතු ප්‍රමාණය එකතු වුණාම ඒ මුළු ප්‍රමාණය එහෙම නැත්නම් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය තමයි අපි ලාභාලාභ ප්‍රකාශනයේ ආදායම විදිහට හඳුනාගන්නේ. අපි බොහෝ විට මේ වගේ ආදායම් ඇතුළත් කරන්නේ වෙනත් ආදායම් යටතේ. ඒ වෙනත් ආදායම් යටතේ ඇතුළත් කරන්නේ එතකොට මේ කියන කාලච්ඡේදයට අදාළ මුළු ආදායම් ප්‍රමාණය. පිරික්සුමේ තියෙන ප්‍රමාණයක් ලැබිය යුතු ප්‍රමාණයක් කියන දෙකේම එකතුව අර ලැබිය යුතු ආදායම් ගිණුමට එහෙම නැත්නම් වත්කම් ගිණුමකට අපි හර කළානේ. ඒ හර කළ වටිනාකම ඇත්තටම වත්කම. ඒක ඉතා නොදුරු කාලච්ඡේදයකදී ලැබෙනවා. ඒ නිසා ඒක අපි සැලකන්නේ ජංගම වත්කමක් විදිහට. එහෙනම් ලැබිය යුතු ආදායම් ප්‍රමාණය අපි ඒ ගිණුම ශේෂය අපි ඇතුළත් කරනවා ජංගම වත්කම් වල ලැබිය යුතු ආදායම් කියලා. දැන් සරලව කතා කළොත් ලැබිය යුතු ආදායම් පිළිබඳ ගැළපීමක් ආවොත් අපි කරන්නේ ඒ ලැබිය යුතු ප්‍රමාණය දැනට පිරික්සුමේ තියෙන ප්‍රමාණයට එකතු කරලා කාලච්ඡේදයට අදාළ ආදායම් ප්‍රමාණය ලාභාලාභ ප්‍රකාශනයේ ඇතුළත් කරන ගමන් ලැබිය යුතු ප්‍රමාණය ජංගම වත්කමක් විදිහට නිරූපණය කරන එක. ලැබිය යුතු ප්‍රමාණය ජංගම වත්කමක් විදිහට නිරූපණය කරන එක. එහෙම තමයි දුවේ පුතේ ලැබිය යුතු ආදායම් පිළිබඳ ගැළපීම අපි කරන්නට අවශ්‍ය වෙන්නේ. අපි ඊළඟට බලමු බොල් ණය කියන ගැළපීම ගැන සාකච්ඡා කරන්න. බොල් ණය කියලා අපි හඳුන්වන්නේ දුවේ පුතේ අපි බාණ්ඩ ණයට විකුණුවාට පස්සේ බාණ්ඩ ණයට විකුණපුවාම අපිට මිහි වෙනවනේ ණය ගතිය. බාණ්ඩ ණයට ගත්ත පාර්ශව අපිට ඒ ණය මුදල් ගෙවීමට බැඳිලා ඉන්නවා. ඒ නිසා යාලා අපිට ණය ගති කියන වත්කම හැටියට තමයි අපි හඳුනාගන්නේ. ඒක මේ දුවල පුතේ අර දන්නවා. එතකොට මෙන්න මේ කියන ණය ගතියන්ගෙන් කෙනෙක් සමහරට මිය යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ණයගතිය බංකොලොත් වෙන්න, එහෙම නැත්නම් අපි ඒකට කියන බුන්නක් භාවයට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ණය ගෙවා ගත නොහැකි තරමටම ඔහුගේ ආර්ථික තත්ත්වය කඩා වැටෙන්න පුළුවන්. ඒකට කියන ගුණවත් වෙනවා කියලා. එහෙම නැත්නම් කලාතුරකින් උමතුභාවයට හෝ වෙනත් රෝගාබාධයකට ලක් වෙන්න පුළුවන් ණය මුදල් ගෙවාගත නොහැකි තරමට. මෙන්න මේ වගේ හේතුවක් නිසා සමහර වෙලාවට අපිට ලැබිය යුතු තියෙන ණයගති ශේෂයක් නොලැබී යන්න පුළුවන්. නොලැබී යන බව තහවුරු වෙන්නට පුළුවන්. අන්න ඒ වෙලාවට තමයි අපි කියන්නේ ඒ වටිනාකම බොල් ණයක් විදිහට. ඒ වටිනාකම අපි හඳුනා ගන්න මොකක් විදිහටද? බොල් ණයක් විදිහට හඳුනා ගන්න. එතකොට මේ බොල් ණය වටිනාකම ඇත්තටම ව්‍යාපාරික පාර්ශ්වයෙන් ගත්තොත් වියදමක්, එහෙම නැත්නම් අලාභයක් නේ. අලාභයක් කියන්නේ ඇයි අපිට ලැබිය යුතු වටිනාකම නොලැබී යාම. ඒ නිසා ඒකට අපිට අලාභයක් දරන්නට සිද්ධ වෙනවා. එහෙමනම් කොහොමද මේ බොල් ණය ගැලපීමක් අපිට ආවොත්, අභ්‍යාසයේ බොල් ණය සම්බන්ධයෙන් ගැලපීම අපි කරන්නේ කොහොමද? බොල් ණය කියන්නේ මම කිව්වා වියදමක් කියලා. එහෙනම් ඒ බොල් ණය වටිනාකම වියදම් ගිණුමකට හර කරන්න වෙනවා නේද? අපි මේ අගය බොල් ණය කියන වියදම විදිහට හඳුනා ගන්න ඕනේ. ඒත් එක්කම දැන් අපි අපිට ලැබිය යුතු වටිනාකම ණයගති ගිණුම සටහන් කරගෙන ඉන්නවා. දැන් යා බොල් ණය වුණාම මේ ණයගති වටිනාකමට අපිට ලැබෙන්නේ නැහැ කියලා තහවුරුයි. එහෙනම් අපි ඒක ණයගති ගිණුමෙන් අයින් කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. ඒ නිසා අපි ණයගති ගිණුමට බැර කරනවා. අන්න දීපතේ අදහසක් කියනවා. එහෙනම් බොල් ණය සම්බන්ධයෙන් ගැළපීම කරන්න අවශ්‍ය වෙන්නේ බොල් ණය කියන වියදම් ගිණුමට හර සටහනක් තියලා ණයගති ගිණුමට බැර කරනවා. ඉන් අනතුරු ණයගති ගිණුම ඇත්තටම ඉතුරු වෙන්නේ බොල් ණය අරගෙන ඊට පස්සේ ලැබිය හැකි වටිනාකමක් විදිහට තියනගේ ඒ ප්‍රමාණය අපි ජංගම මට්ටම් වල ඇතුළත් කරනවා. අර බොල් ණය විදිහට හඳුනාගත්ත හර ශේෂය අපි ඇතුළත් කරන්නේ ඒක වියදමක්. ඒ වියදම සම්බන්ධ වෙන්නේ අපේ විකුණුම් එක්ක. ඒ නිසා ඒක බෙදා හැරීමේ වියදම් යටතේ තමයි බොල් ණය කියන වියදම අපි ඇතුළත් කරන්නේ. දැන් සරලව ගත්තොත් දිට්ඨ සටහන ගැන හිතනවට වඩා දැන් අපි අභ්‍යාසය කරන වෙලාවේ දරුවෝ ඍජුවම මේ අගේ සටහන් කරන්න හිතනවා නම් කරන්න ඕන වැඩේ තමයි ගැළපීම දීලා තියෙන බොල් ණය ප්‍රමාණය වියදමක් විදිහට, එහෙම නැත්නම් බෙදා හැරීමේ වියදමක් විදිහට ඇතුළත් කරන ගමන් ඒ වටිනාකම දැනට පිරික්සුමේ තියෙන ණයගතියන්ගෙන් අඩු කරන්න ඕන. ණයගති ශේෂයෙන් මේ බොල් ණය අඩු කරාට පස්සේ ඉතිරි වෙන ණයගති ශේෂය තියෙනවා. ඒ ඉතිරි වෙන ණයගති ශේෂය ජංගම වර්ගමක් විදිහට ඇතුළත් කරනවා. බොල් ණය ගැලපීම සම්බන්ධයෙන් ඇත්තටම අහු තමයි අපි සටහන් තියන්න අවශ්‍ය වෙන්නේ. දැන් තුන අපි දුවරපු තලත් එක ගැලපීම් කිහිපයක් කතා කළා. ගැලපීම් කිහිපයක් කතා කරා. අවසන් තොගයේ සම්බන්ධ ගැලපීම් කතා කළා. ඊට පස්සේ උපචිත වේදා සම්බන්ධ ගැලපීම් කතා කළා. ලැබිය යුතු ආදායම් සම්බන්ධ ගැලපීම් කතා කළා. සහ දැන් අවසාන වශයෙන් බොල් ණය ගැලපීම කතා කළා. අපිට ඊළඟට කතා කරන්නට තියෙන්නේ ෂය කියන ගැලපීමට. මම ෂය ගැලපීමට යන්න ඉස්සර දුලපතලත් එක්ක කතා කරන්න කැමති මේ ආලගේ පෙළ පොතේ 72 වෙනි පිටුවේ තියෙන ක්‍රියාකාරකම එක කියන එක. මම හිතන්නේ මේක උපචිත වේදන් එක්ක සම්බන්ධ අභ්‍යාසයක් තියෙන ක්‍රියාකාරකමක්. අපි ෂය ගැලපීමට යමු වෙන්නට ඉස්සර මේ ක්‍රියාකාරකම එක පහුගිය සතියේ කතා කරපු උපචිත වේදන් සම්බන්ධ ගැලපීම නැවත මතක් වෙන්නට අපි මේ ක්‍රියාකාරකම සාකච්ඡා කරලා ඉදිරියට යමු. ණයගේ ව්‍යාපාරයේ ගිණුම් වර්ෂය 12/31 අවසන් වෙනවා. ව්‍යාපාරයේ විසින් සිදු කළ ගනුදෙනු පහත දැක්වෙනවා. මාසික කඩකුලේ රුපියල් 5000ක් වෙන අතර මාස 8ක කඩකලු සමනක් ගෙවලා තියෙනවා කියලා කියනවා. බලන්න අවශ්‍ය වන්නේ කියන එකේ තියෙනවා වියදම් ගිණුමට අදාළ නිවැරදි වටිනාකම ගණනය කර පහත වගුවේ සටහන් කරන්න. පළවෙනි අභ්‍යාසයට අදාළ මුදලින් ගෙවා ඇති වියදම කීයද? මාසයකට රුපියල් 5000යි නම් මාස 8ක ගෙවලා තියෙනවා. එහෙමනම් මෙයා ගෙවලා ඇති රුපියල් 40000ක්. රුපියල් 40000ක් ගෙවලා ඇති. හැබැයි මාසයකට 5000 ගානේ වර්ෂයට රුපියල් 60000ක් වෙන්න ඕන මාස 12ට. මෙයා ගෙවලා තියෙන්නේ 40000යි. එහෙනම් අන්න උපචිත වියදම් ප්‍රමාණය කීයද? 20000යි. මුදලින් ගෙවා ඇති ප්‍රමාණය 40000යි, උපචිත ප්‍රමාණය 20000යි. අපෙන් අහන ගැලපීම කලපසු කාලච්ඡේදයට අදාළ වියදම. ගැලපීම කලපසු කාලච්ඡේදයට අදාළ වියදම තමයි 60000. ඒ කියන්නේ කාලච්ඡේදයට අදාළ සමස්ත වියදම. දොළමතලට පැහැදිලිද? මාසික කඩපුලිය 5000ක් වෙන අතර මාස 8ක කඩපුලිය පමණක් ගෙවලා තියෙනවා කියන එකේදී මාසයකට 5000 ගානේ මාසයකට 40000ක් ගෙවලා තියෙනවා. එහෙනම් මුදලින් ගෙවා ඇති ප්‍රමාණය 40000යි. උපචිත ප්‍රමාණය 20000ක් වෙනවා. හේතුව ඉතිරි මාස 4ක ගෙවලා නැහැ. ඒක උපචිත වෙනවා. කාලච්ඡේදයට අදාළ මුළු වියදම වෙන්නේ 60000යි. බලන්න දෙවෙනි ගැලපීම. විදුලිය ගාස්තු ලෙස 18000ක් මුදලින් ගෙවා ඇති අතර දෙසැම්බර් මාසයට අදාළ 3000ක විදුලි ගාස්තු ගෙවලා නැතිලු තවම. එහෙනම් මුදලින් ගෙවා ඇති වියදම කීයද? 18000යි. උපචිත ප්‍රමාණය කීයද? 3000යි. උපචිත ප්‍රමාණය 3000යි. එහෙමනම් ගැලපීම කලපසු කාලච්ඡේදයට අදාළ මුළු විදුලි වියදම වෙන්නේ අර 18000යි 3000යි එකතු වුනහම 21000ක් වෙනවා. නේ? 21000ක් වෙනවා. තුන්වෙනි ගැලපීම ගත්තොත් 12යි පළවෙනිදා 12 පොලියට ලබාගත් බැංකු ණය තියෙනවා 80000ක්. 12යි පළවෙනිදා දෙසැම්බර් මාසේ පළවෙනිදා 12 පොලියට ලබාගත් බැංකු ණය රුපියල් 80000ක් තියෙනවා. දෙසැම්බර් මාසයේ සඳහා ණය පොලිය ගෙවලා නැතිලු. දෙසැම්බර් මාසයේ සඳහා ණය පොලිය ගෙවලා නැහැ. එහෙමනම් මේ මුදලින් ගෙවා ඇති ණය පොලිය වියදම කිසිවක් නැහැ. ගෙවලා නැහැ. ඒතර මුදලින් ගෙවා ඇති වියදම නැහැ. දූපතේ ගණනය කරලා බලන්න මේ බැංකු ණය අරගෙන තියෙන්නේ දෙසැම්බර් පළවෙනිදා. අපිට මේ පොලිය අනුපාතය දෙන්නේ වාර්ෂික පොලිය අනුපාතිකයක්. වාර්ෂික පොලිය අනුපාතිකයක් තමයි අපිට මේ දීලා තියෙන්නේ. හැබැයි අපිට මේ ණයට ගත වෙලා තියෙන්නේ ඇත්තටම මාසයයි. දෙසැම්බර් මාසේ පළවෙනිදා ආරම්භ තියෙන්නේ අපේ දෙසැම්බර් 31 තමයි ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ. එතකොට මාසය තිබිලා තියෙන්නේ. එහෙනම් බලන්න 80000ට 112 බැගින් 12න් 1කට දැන් මේ 112 කියලා දෙන්නේ අවුරුද්දකටනේ මාස 12කටමනේ. එනිසා 12න් 1කින් වැඩි කරන්න ඕනේ. 80000 වැඩි කිරීම 112 වැඩි කිරීම 12න් 1. එතකොට දොළපතාලට උත්තරේ හැටියට ඒ රුපියල් 800ක්. මේ 800ම තවම ගෙවලා නැහැ. එහෙනම් උපචිත ප්‍රමාණයට එන කොච්චරද? 800ක් එනවා. 800ක්. එහෙනම් කාලච්ඡේදයට අදාළ මුළු වියදම වෙන්නේ 800ම තමයි. ඒ මුදලින් ගෙවපු ප්‍රමාණයක් නැහැ. උපචිත ප්‍රමාණය 800. ඒ නිසා කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 800යි. අපි බලමු හතරවෙනි ගැලපීම. 12යි 31 දිනට උපචිත දුරකථන ගාස්තු 3000යි. මුදලින් ගෙවපු ප්‍රමාණයක් කියලා නැහැ නේද? හතරවෙනි එකෙත් මුදලින් ගෙවපු ප්‍රමාණයක් නැහැ. උපචිත ප්‍රමාණය 3000යි පැහැදිලිවම දීලා තියෙනවා. එහෙනම් කාලච්ඡේදයට අදාළ මුළු ප්‍රමාණය 3000යි. ඊළඟට ගෙනීමේ කුලී 2000ක් ගෙවීමට ඇත. ඒකෙත් අපිට මුදලින් ගෙවපු ප්‍රමාණයක් ගැන සඳහනක් නැහැ. එහෙනම් මුදලින් ගෙවූ ප්‍රමාණය නැහැ. උපචිත ප්‍රමාණය රුපියල් 2000යි. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 2000යි. ඊළඟට වර්ෂයේ ලිපිද්‍රව්‍ය වියදම රුපියල් 19000ක් වුවද 5000ක් පමණක් ගෙවා ඇත. එහෙනම් 6වෙනි ගැලපීමට අදාළ දූපතේ රුපියල් 5000ක් මුදලින් ගෙවා තියෙනවා. එහෙනම් මුදලින් ගෙවා ඇති වියදම කියන එකේ අපි සඳහන් කරන්නේ රුපියල් 5000ක්. දැන් 19000ක් වෙන අදාළ එකෙන් 5000ක් ගෙවුවා කියන්නේ තවදුරටත් ගෙවිය යුතු තියෙනවා 14000ක්. අනේ 14000 අපි හඳුනා ගන්න උපචිත වියදම හැටියට. එහෙනම් මුදලින් ගෙවා ඇති ප්‍රමාණය 5000යි උපචිත ප්‍රමාණය රුපියල් 14000. කාලච්ඡේදයට අදාළ මුළු වියදම රුපියල් 19000ක් විදිහට ගන්න. එතකොට දොළපතාලට අවබෝධයක් එන්නට ඇති අපි මුදලින් ගෙවූ ප්‍රමාණයත් උපචිත වියදමත් ගලපලා කාලච්ඡේදයට අදාළ වියදම හඳුනා ගන්න ආකාරය පිළිබඳව. ඊට පස්සේ අපි දුරපතේ බලමු මේ ක්‍රියාකාරකම අංක දෙක 75 පිටුවේ සහ 76 කියන පිටු දෙකේ තියෙන්නේ. ඒතර කාලච්ඡේදයට අදාළ ලැබිය යුතු ආදායම් සම්බන්ධ ගැලපීමක් මේ තියෙන්නේ අභ්‍යාසයක්. දිල්හාර ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදයේ 12/31 අවසන් වර්ෂයේ වෙනවා. ඒ කිසියම් ගැලපීම් කීපයක් දෙන අපිට පළවෙනි කොටසෙන් අහනවා මුදලින් ලැබී ඇති ආදායම කීයද, උපචිත ආදායම කීයද, කාලච්ඡේදයට අදාළ ආදායම කීයද කියලා. අර කලින් ක්‍රියාකාරකමේදී වගේම එකින් එක අපි බලමු. මේ පළවෙනි එක තියෙනවා ජනවාරි පළවෙනිදා මාසයකට 6000 බැගින් කඩකාමරයක් කුලියට දීලා තියෙනවා. 6000 බැගින් කඩකාමරයක් කුලියට දීලා තියෙනවා. එතකොට දැනට මුදලින් ලැබිලා තියෙන්නේ මාස 8ක කඩ කුලිය පමණක් මුදලින් ලැබිලා තියෙනවා. මාස 8ක කුලිය පමණක් මුදලින් ලැබිලා තියෙනවා. එහෙනම් මාස 8ක කුලිය ලැබිලා නම් අපිට මුදලින් ලැබුණ ප්‍රමාණය 6000 බැගින් මාස 8ක් කියලා කියන්නේ 48000. එහෙනම් අන්න මුදලින් ලැබුණ ප්‍රමාණය 48000. තව මාස 4ක ලැබිය යුතුව තියෙනවා. මාස 4ක් කියන්නේ 6000 බැගින් 4ක් රුපියල් 24000ක්. 24000ක් අපිට ලැබිය යුතුව තියෙනවා. මුදලින් ලද ප්‍රමාණය 48000යි, ලැබිය යුතු ප්‍රමාණය රුපියල් 6000යි. එහෙනම් ගිණුම් කාලච්ඡේදයට අදාළ සමස්ත ආදායම රුපියල් 72000ක් වෙනවා. රුපියල් 72000ක් වෙනවා. ඊළඟට අපි බලමු දෙවෙනි ගැලපීම. මැයි මාසේ පළවෙනිදා ව්‍යාපාරයේ මුදල් 50000ක් ස්ථාවර තැන්පතුවක තැන්පත් කර 4000ක පොලියක් ලබාගෙන තියෙනවා. තවත් 2000ක් ලැබිය යුතුව තියෙනවා. අන්න දැන් ස්ථාවර තැන්පතුව තැන්පත් කරලා ඉවර වෙලා රුපියල් 4000ක් මුදලින් ලැබිලා තියෙනවා. එහෙනම් මුදලින් ලද ප්‍රමාණය රුපියල් 4000යි. ඊට පස්සේ ලැබිය යුතු ප්‍රමාණය එහෙම නැත්නම් උපචිත ආදායම් ප්‍රමාණය රුපියල් 2000ක් වෙනවා. කාලච්ඡේදයට අදාළ මුලි පොලියේ මුළු ප්‍රමාණය මුළු පොලියේ ආදායම රුපියල් 6000ක් හැටියට අපිට ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ගැලපීම දූපතේ ලැබිය යුතු රුපියල් 8000ක ලාභාංශ ආදායමින් 6000ක් පමණක් ලැබිලා තියෙන මේ අපිට මේ ගැලපීමෙන්ද පුළුවන් විවිධ හැඩරුවෙ පේන්නේ. දැන් තුන්වෙනි එකේදී කියන්නේ ලැබිය යුතු ප්‍රමාණය, ඒ කියන්නේ අදාළ ප්‍රමාණය 8000යි. දැන් මුදලින් ලැබිලා තියෙන්නේ 6000. එහෙනම් මුදලින් ලද ප්‍රමාණය යටතේ අපි 6000 ඇතුළත් කරනවා. කීයක් උපචිත වෙනවද? රුපියල් 2000 උපචිත වෙනවා. එහෙනම් කාලච්ඡේදයට අදාළ මුළු ප්‍රමාණය රුපියල් 8000යි. අවසානයේ හතරවෙනි ගැලපීම ඇතුළේ කියන්නේ වෙනත් ව්‍යාපාරයකට අයත් රුපියල් 80000ක භාණ්ඩ විකුණා දීම මත රුපියල් 4000ක කොමිස් ආදායමක් ලැබීමට නියමිතයි. එහෙමනම් තාම මුදලින් කිසිවක් ලැබිලා නැහැ. මුදලින් ලද ප්‍රමාණය කියන එකේ කිසිවක් නැහැ. උපචිතයි කියද්ද රුපියල් 4000ක්. එහෙමනම් කාලච්ඡේදයට අදාළ මුළු ප්‍රමාණය වෙන්නේ රුපියල් 4000ම තමයි. එහෙනම් දොළපතලට පේනවා දැන් ලැබිය යුතු ආදායම් ගන්නකොට අපි කාලච්ඡේදය තුළ මුදලින් ලද ප්‍රමාණය කොහොමද, උපචිත ආදායම් ප්‍රමාණය කොහොමද සහ ගිණුම් කාලච්ඡේදයේ අදාළ ප්‍රමාණය කොහොමද කියලා ගන්න. ඉතුරු දිත්‍ය සටහන් සහ අනිකුත් ගැලපීම් ක්‍රියාකාරකමට අදාළ දොළපතලට කරන්නට පුළුවන්. අපි ක්‍රියාකාරකම් වලට යොමු වෙන්නට පෙර සාකච්ඡා කළේ අපිට ගැලපීම් අභ්‍යාස පිළිබඳව ඒකෙදී අවසන්තක පිළිබඳ ගැලපීම උපචිත වියදම් පිළිබඳ ගැලපීම ලැබිය යුතු ආදායම් පිළිබඳ ගැලපීම සහ බොල්නයි පිළිබඳ ගැලපීම සාකච්ඡා කළා. මම එතනදී කිව්වා අපිට තව එක ගැලපීමක් සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ තමයි ෂෙයර් කියන ගැලපීම. ෂෙයර් කිරීම කියන ගැලපීම. මොකද මේ ෂෙයර් කරනවා කියන්නේ මොනවද ෂෙයර් කරන්නේ? දුවපතේ ව්‍යාපාරයේ භාවිතයට දිගු කාලීනව භාවිතා කරන්න අපේක්ෂාවෙන් ගෙනත් තියෙන වත්කම් තියෙනවා. ඒවට අපි කියන්නේ ජංගම නොවන වත්කම්, එහෙම නැත්නම් ස්ථාවර වත්කම් කියලා අපි හඳුනාගන්නේ. ගොඩනැගිලි, එහෙම නැත්නම් මෝටර් රථ, ලී බඩු, යන්ත්‍ර උපකරණ වගේ ඒවා අපි ඇත්තටම වර්ෂයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවා. මෙන්න මේ වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිතයට ගන්නට පුළුවන් ස්ථාවර වත්කම් වෙනුවෙන් අපි වියදමක් දරනවා. මේ ස්ථාවර වත්කම වෙනුවෙන් වියදමක් දරනවා. ඒක අපි හිතමු මිලදී ගත්ත වර්ෂයේ වියදම් කරලා ගෙනාවා කියලා. හැබැයි මෙන්න මේ වත්කම වර්ෂ ගණනාවක් පුරා ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙන දෙන නිසා අපි ඒකට කියනවා අනාගත ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙනවා කියලා. එතකොට වර්ෂ ඉදිරි වර්ෂ ගණනාවක් පුරාවට අපිට ආර්ථික ප්‍රතිලාභ මේ වත්කම ගෙන දෙනවා. එතකොට ඇත්තටම දැන් ඒ වත්කම අත්පත් කරගත්ත වර්ෂයේ දරපු සමස්ත වියදමම වියදම හැටියට හඳුනාගන්න එක සාධාරණ නැහැ. වත්කම වර්ෂ ගණනාවක් භාවිතා කරන නිසා එයාගේ ප්‍රතිලාභ වර්ෂ ගණනාවක් ගෙන දෙන නිසා එයා වෙනුවෙන් දරන වියදම එක අවුරුද්දකදී වියදම හැටියට හඳුනාගන්න එක සාධාරණ නැහැ. ඒ නිසා අපි ගිණුම් කරන්නේදී කරන්නේ මේ ස්ථාවර වත්කම් වෙනුවෙන් දරන පිරිවැය, එහෙම නැත්නම් වියදම එයාගේ ප්‍රයෝජන ගෙන දෙන වර්ෂ ගණනාව පුරා කොටස් වශයෙන් වියදම් විදිහට හඳුනාගන්න එක. මෙන්න මේකට තමයි දුවේ පුතේ කියන්නේ ස්ථාවර වත්කම් ෂෙයර් කරනවා කියලා. ෂෙයර් වියදම හැටියට අපි හඳුනා ගන්නවා කියලා කියන්නේ ඒක. එහෙනම් මොකද්ද? ස්ථාවර වත්කමක් වෙනුවෙන් දරන වියදම ඒක භාවිතා කිරීමට අපේක්ෂා කරන වර්ෂයේ ගණනාව පුරා කොටස් වශයෙන් වියදම විදිහට හඳුනා ගන්න එකට තමයි අපි කියන්නේ ෂෙයර් කිරීම කියලා. මේ ෂෙයර් ප්‍රමාණය කොපමණද, එහෙම නැත්නම් අවුරුද්දකට අදාළ ෂෙයර් කියන වියදම කොපමණද කියන ගණනය කිරීම කරනකොට අපිට වැදගත් සාධක කිහිපයක් පිළිබඳව උනන්දුවක් දක්වන්න වෙනවා. එහෙම නැත්නම් අපිට වැදගත් සාධක කිහිපයක් මුණගැහෙනවා. එකක් තමයි වත්කමේ පිරිවැය. එකක් තමයි වත්කමේ පිරිවැය. පිරිවැය කියලා කියන්නේ පුතේ අපි මේ වත්කම අත්පත් කරගත්ත වෙලාවේ. දැන් අත්පත් කරගන්නවා කියන එකයි මිලදී ගන්නවා කියන්නේ දෙකක්. මිලදී ගන්නවා කියන්නේ පිටස්තර පාර්ශ්වයෙන් අපි ඒක සල්ලි දීලා ගන්නවා කියන එක. එතකොට දැන් ගොඩනැගිල්ලක් වාගේ එකක් නම් දුවේ පුතේ අපි පිටතින් සල්ලි දීලා ගෙනල්ලා හයි කරනවා නෙමෙයිනේ නේද? ඒක අපි ඒක ඉදි කරනවා. එතකොට මේ මිලදී ගන්න එකයි ඉදි කරන එකයි දෙකටම පොදුවේ අපි කියන්නේ අත්පත් කර ගන්නවා කියලා. ව්‍යාපාරයේට ඒක බිහි කර ගැනීමේ පොදු වචනේ තමයි අපි කියන්නේ ඒ වත්කම අත්පත් කර ගන්නවා කියලා. මෙන්න මේ අත්පත් කරගත්ත මොහොතේ ඒ වෙනුවෙන් දරන වියදම් වල එකතුවට, ඒ වත්කම වෙනින් අපි කරපු වියදම් වල එකතුවට අපි කියන්නේ වත්කමේ පිරිවැය කියලා. වත්කමේ පිරිවැය. සරලව මතක තියාගන්නකෝ ඒ වත්කම අත්පත් කරගන්න අපි දරපු වියදම් කියලා. දෙවෙනියට අපිට වැදගත් වෙන කාරණාව තමයි වත්කමේ ප්‍රයෝජනවත් ජීව කාලය. ඔකට සමහර පොතපතෙහි ඵලදායි ජීව කාලය කියන, එහෙම නැත්නම් ප්‍රයෝජනවත් ජීව කාලය කියන. ඒ කියන්නේ ව්‍යාපාරයට ප්‍රයෝජන ගනිමින් ප්‍රයෝජනවත් වන ආකාරයට මෙයා භාවිතා කරන්න පුළුවන් කාලයට අපි කියන්නේ ප්‍රයෝජනවත් ජීව කාලය කියලා. ප්‍රයෝජනවත් වන ජීව කාලය කියලා. ඒක අපි හිතමු අවුරුදු 5ක්, එහෙම නැත්නම් අවුරුදු 10ක් වත්කම් ගෙනාවට පස්සේ අපි අත්මෙන්තුවක් කරනවා මේක අපිට අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒක තමයි ප්‍රයෝජනවත් ජීව කාලය කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි වත්කමේ සුම්බුන් අගය. වත්කමේ සුම්බුන් අගය. වත්කමේ සුම්බුන් අගය කියලා කියන්නේ දුවේ පුතේ දැන් අපි හිතමු අර ප්‍රයෝජනවත් ජීව කාලය අවුරුදු 5යි කියලා. ඔන්න ඔය අවුරුදු 5 අවසානයේ වත්කම නැවත කාට හරි අලෙවි කරන්න පුළුවන්. අපි ඔකට කියන උපලබ්ධි කරනවා කියලා. වත්කම නැවත වතාවක් අලෙවි කළ හැකි වෙතයි කියලා අපි අපේක්ෂා කරන වටිනාකමක් තියෙන අවුරුදු 5 අවසානයේ අපිට මේක අහවල් ගානකට විකුණ ගන්න පුළුවන් වෙයි. අන්න ඒ අගේට තමයි අපි කියන්නේ සුම්බුන් අගේ කියලා. වත්කම භාවිතා කරලා අවසානයේ එයා සතු වෙන වටිනාකම. ඒකට කියන සුම්බුන් අගේ කියලා. මෙන්න මේ සාධක තුන පදනම් කරගෙන තමයි අපි කාලච්ඡේදයකට අදාළ ෂය ප්‍රමාණය කොපමණද කියලා ගණනය කරන්නේ. අර මේ වත්කමේ පිරිවැය කියන වටිනාකමෙන් එයා සුම්බුන් අගේ වත්කමේ පිරිවැය වටිනාකමෙන් සුම්බුන්නගේ අඩු කරහම එන උත්තරේට අපි කියනවා වත්කමේ ෂය කළ හැකි අගේ කියලා. වත්කමේ ෂය කළ හැකි අගේ කියලා කියනවා. කවුරු අඩු කළාමද? පිරිවැයෙන් සුම්බුන්නගේ අඩු කළාම ලැබෙන අගේ. ඒකට තමයි කියන්නේ ෂය කළ හැකි අගේ කියලා. එතකොට මෙන්න මේ ෂය කළ හැකි අගේ තමයි අපි වාර්ෂිකව වියදම හැටියට හඳුනාගන්නේ. ඒකටනේ අපි ෂය වටිනාකම කියලා කියන්නේ ඒකට. එහෙමනම් අපි ෂය ගණනය කරන්න වෙන්නේ දූපතේ වත්කමේ පිරිවැය වටිනාකමෙන් එයාගේ සුම්බුන් වටිනාකමක් තියෙනවා නම් ඒක අඩු කරලා ඒ එන උත්තරේ කියන්නේ ෂය කළ හැකි අගේ වත්කමේ ප්‍රයෝජනවත් ජීව කාලෙන් බෙදනවා. එතකොට ෂය කළ හැකියගේ ප්‍රයෝජනවත් ජීව කාලෙන් බෙදපුවාම එක වර්ෂයකට අදාළව ෂය කළ යුතු වගේ අපිට ලැබෙනවා. එහෙම නැත්නම් එක වර්ෂයකට අදාළ ෂය ප්‍රමාණය අපිට ලැබෙනවා. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මේ ෂය කළ හැකියගේ ප්‍රතිශතයක් විදිහට සමහරට අපිට අභ්‍යාසයේදී ලැබෙන්න පුළුවන්. ෂය කළ හැකියගේ කියලා කියන්නේ පිරිවැයෙන් සුම්බුන්නගේ අඩු කරලා. දැන් ඔන්න දරුවන්ට යම් මොහොතක සුම්බුන්නගේ කියලා එකක් ලැබුණේ නැත්තම් සුම්බුන්නගේ බිඳුවයි ශේෂලකන්න එහෙමනම් පිරිවැය තමයි ෂේ ප්‍රතිශතයෙන් වැඩි කරන්නේ. එහෙම නැත්තම් පිරිවැයෙන් සුම්බුන්නගේ අඩු කරලා ෂේ ප්‍රතිශතයෙන් වැඩි කරලා ගන්නට පුළුවන්. මෙහෙම ෂේ ගණනය කරන ක්‍රමයට අපි කියනවා සරල මාර්ග ක්‍රමයට ෂේ ගණනය කරනවා කියලා. දැන් මේ මම මේ කියපු ක්‍රම දෙකටම ෂේ ගණනය කළාම අපිට සෑම වර්ෂයකම ලැබෙන එක සමාන වටිනාකමක්. හැම අවුරුද්දකටම සමාන වටිනාකමක් ෂය හැටියට ගණනය වෙනවා. මෙන්න මේකට කියනවා සරල මාර්ග ක්‍රමයට ෂය කරනවා කියලා. මේ කාරණාව තවදුරටත් තහවුරු කරගන්න දුවේ පුතේ 81 පිටුවේ ඔයාලගේ පෙළපොතේ ක්‍රියාකාරකම් තුන තියෙනවා. අපි බලමු. ව්‍යාපාරයක පරිපාලන කටයුතු සඳහා මිලදීගත් මෝටර් රථයකට අදාළ තොරතුරු පහත පරිදි වේ. මෝටර් රථයේ ගැනුම් මිල රුපියල් ලක්ෂ 8ක් වෙනවා. ප්‍රදර්ශනාගාරයේ සිට ගෙන ඒමට දරපු කුලිය රුපියල් 20000ක් වෙනවා. සුම්බුන්නගේ 70000යිලු ප්‍රයෝජනවත් ජීව කාලයේ වර්ෂ 5යි. අන්න දුවේ පුතේ දැන් අර මෝටර් රථය අත්පත් කරගන්නට අපිට දරලා තියෙනවා. ඒ කියන්නේ යා මිලදී ගත්ත තැනට අපි ගැනුම් මිල හැටියට ගෙවලා තියෙන රුපියල් ලක්ෂ 8ක්. ඒක ප්‍රදර්ශනාගාරයේ ඉඳන් අපහු අපේ ව්‍යාපාරයට ගේන්න වියදමක් දරලා තියෙනවා 20000ක්. දැන් ඇත්තටම අපි වත්කමක පිරිවැය හැටියට ගන්න මේ වත්කම භාවිතයට සුදුසු අවස්ථාව දක්වා දරපු සියලු වියදම්. ඒ නිසා මේ 20000 ප්‍රමාණයත් අපි පිරිවැය කොටසක් හැටියටම ගන්නවා. පැහැදිලිනේ? අයි අත්පත් කර ගැනීමනේ, මිලදී ගැනීමට විතරක් නෙමෙයි. අපි අත්පත් කර ගැනීමට දරුව සියලු වියදම්. එහෙමනම් 820000යි පිරිවැය. අනේ පහත දෑ ගණනය කරන්න කියනවා. පළවෙනි එක මෝටර් රථයේ පිරිවැය කීයක් වෙනවද? රුපියල් 820000ක් වෙනවා. මෝටර් රථයේ ෂය කළ හැකි අගය කීයද කියලා අහනවා. කොහොමද අපි ෂය කළ හැකි අගය ගණනය කරන්නේ? වත්කමේ පිරිවැයින් වත්කමේ පිරිවැයින් අඩු කරනවා සුම්බුන් අගේ. වත්කමේ පිරිවැයින් අඩු කරනවා සුම්බුන් අගේ. එතකොට 820000න් 70000ක් ගියාම 750000යි. එහෙනම් අන්න මෝටර රථයේ ශේකල හැකිය අගේ කීයද? 750000යි. ඊළඟට අපෙන් අහන්නේ සරල මාර්ග ක්‍රමයට ශේක කරනවා නම් වාර්ෂික ශේක ප්‍රමාණය කීයද කියලා. කොහොමද අපි සරල මාර්ග ක්‍රමයට ශේක ගණනය කරන්නේ? අර වත්කමේ ශේකල හැකිය අගේ. ඒ කියන්නේ 820000න් සුම්බුන් අගේ අඩු කළාම නගේ 750000 බෙදනවා ප්‍රයෝජනවත් ජීව කාලයෙන්. ප්‍රයෝජනවත් ජීව කාලයෙන්. එතකොට 750000 අවුරුදු 5න් බෙදුනහම එක වර්ෂයකට අපිට ෂේ ප්‍රමාණය හැටියට ලැබෙනවා රුපියල් 150000ක වටිනාකමක්. මේක තමයි වර්ෂයකට අදාළ එහෙම නැත්නම් වාර්ෂික ෂේ ප්‍රමාණය එහෙනම් රුපියල් 150000යි. එහෙනම් ඔන්න අභ්‍යාසයේ සියලු පිළිතුරු ටික නැවත මෝටර රථයේ පිරිවැය රුපියල් 820000යි ශේකල හැකියගේ 750000යි සරල මාර්ගයේ ශේක කරනවා නම් වාර්ෂික ශේක ප්‍රමාණය 150000ක් විදිහට තමයි අපි ගන්නෙ. මෙලකට අපි බලමු දුවේ පුතේ මේ ගණනය කරගත්ත ෂය අපි කොහොමද ගිනුම් ගත කරන්නේ කියලා. අපි දැන් ෂය ගණනය කරන්නට දන්නවා. ෂය ගිනුම් ගත කරන්නේ කොහොමද කියලා බලමු. අපි ෂය කියලා කිව්වේ එහෙම නැත්නම් මේ ෂය වීම ප්‍රමාණය කියලා කිව්වේ වියදමක්. මොන වියදමද? අර ස්ථාවර වක්‍රම වෙනුවෙන් දරපු සමස්ත වියදමෙන් වර්ෂයකට අදාළ වියදම් ප්‍රමාණය තමයි මේ ෂය වියදම් කියලා අපි ගන්නෙ. වියදමක් නම් එහෙනම් ඒක අනිවාර්යෙන් අදාළ ෂය ගිනුමට හර කරන්නට අවශ්‍යයි නේද? අදාළ ෂය ගිනුමට හර කරනවා. ඒක වියදමක් හැටියට. ඊට පස්සේ බැර සටහන තියන්නේ කොහෙද? අපි ෂය ගිනුම් ගත කරද්දී බැර සටහන තියන්නේ දුවේ පුතේ වෙනම ගිනුමක් ආරම්භ කරනවා අපි. ඒ ගිනුමට අපි කියනවා ෂය වෙන්කිරීම ගිනුම කියලා. එහෙම නැත්නම් සමුච්චිත ෂය ගිනුම කියලා කියනවා. අපි සාමාන්‍ය පෙළ දරුවෙක් කතා කරනවා ෂය වෙන්කිරීමේ ගිනුම කියලා. සෑම වර්ෂයකම ෂය කරන ප්‍රමාණය එකතු වෙන විදිහට අපි පිළියෙල කරන ගිනුම තමයි මේ ෂය වෙන් කිරීමේ ගිනුම කියලා කියන්නේ. එයාගේ ශේෂය අවුරුද්දෙන් අවුරුද්දට අවුරුද්දෙන් අවුරුද්දට ඉදිරියට යනවා. මේ ෂය වෙන් කිරීමේ ගිනුම පුතේ ගිනුම් වර්ගයක් හැටියට ගත්තොත් මේ වත්කම් අඩුවීමේ ගිනුමක්. එන ෂය වෙන් කිරීම ගිනුමේ ගිනුම් වර්ගය මොකද්ද? වත්කම් වර්ගය. හැබැයි වත්කම් මොනවා කරන ගිනුමක්ද? වත්කම් අඩුවන ගිනුමක් හැටියට තමයි ගන්න. ඒකට වත්කම් අඩු වෙනකොට අපි බැරණේ තියන්නේ. එනිසා මේ ෂය ප්‍රමාණය ෂය වෙන් කිරීමේ ගිනුමට අපි බැර සටහනක් විදිහට තමයි තියන්නේ. එහෙනම් ෂය ගිනුම් ගත කරද්දී අපි තියෙන විත්ත සටහන තමයි දුවේ පුතේ අදාළ ෂය ගිනුම හර ෂය වෙන් කිරීමේ ගිනුමට බැර. අදාළ ෂය ගිනුම හර ෂය වෙන් කිරීමේ ගිනුමට බැර කරනවා. මේ ෂය ගිනුම්ගත කිරීම සහ ෂය ගණනය කිරීම කියන කාරණාව තවදුරටත් තහවුරු කරගන්න අපි ක්‍රියාකාරකම හතර දෙසට යොමු වුණු ආලේ පෙළපතේ 83 සහ 84 වෙනි පිටුවේ තියෙන්නේ ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු සඳහා අත්පත් කරගත් යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු පහත දැක්කේ. යන්ත්‍රයේ ගැනුම් මිල දීලා තියෙන අර ඉස්සෙල්ලා වගේම 103යි කියලා ගෙනීමේ කුලිය රුපියල් 20000ක් ගෙවලා තියෙනවා. ස්ථාපිත කිරීමේ කියන්නේ මේ සමිකරන්න රුපියල් 90000ක් ගෙවලා තියෙනවා. ප්‍රයෝජනවත් ජීව කාලය අවුරුදු 10යි සුම්බුන් වටිනාකම රුපියල් 60000ක් කියනවා. අපිට අර කලින් ක්‍රියාකාරකමේ වගේම යන්ත්‍රයේ පිරිවැය කීයද කියලා අහනවා. යන්ත්‍රයේ පිරිවැය සකස් වෙන්නේ දුවිපතේ අපිට මේ ස්ථාවර වත්කම භාවිතයට ගැනීමට සුදුසු අවස්ථාව දක්වා දරන සියලු වියදම් වල එකතුව තමයි අත්පත් කර ගැනීම පිරිවැය හැටියට අපි ගන්නෙ. එන යන්ත්‍රයේ ගැනුම් මිල ගන්නට ඕන. ඒක ගේන්න ගිය වියදම ප්‍රවාහන කුලිය ගෙනීමේ කුලිය ගන්නට අවශ්‍යයි. ඒත් එක්ක මේක සවි කරන්න ඕන යන්ත්‍රයක් නම්. සවි කරන්න තු භාවිතයට ගන්න බැහැනේ. එනිසා ස්ථාපිත කිරීමේ පිරිවැයත් අපි ගන්නවා. එතකොට ගැනුම් මිල ලක්ෂ 3යි, ගෙනීමේ කුලිය 20,000යි, ස්ථාපිත කිරීමේ පිරිවැය රුපියල් 90,000යි. එතකොට ලක්ෂ 3යි 20,000යි කියන්නේ 3,20,000යි. ඒකට 90,000ක් එකතු වෙච්චහම 4,10,000ක් වෙනවා. එහෙනම් යන්ත්‍රයේ පිරිවැය කීයද? 4,10,000යි. යන්ත්‍රයේ ෂය කළ හැකි අගය කීයද? ධනපෙන් දෙවෙනි ප්‍රශ්නේ. යන්ත්‍රයේ ෂය කළ හැකි අගය අපි හොයන්නේ යන්ත්‍රයේ පිරිවැයෙන් සුම්බුන් වටිනාකම අඩු කරලා. දැන් මෙයන් පිරිවැය තියෙන්නේ 4,10,000යි. සුම්බුන් වටිනාකම දූලපතාලට දීලා තියෙනවා රුපියල් 60,000ක් කියලා. එහෙනම් 4,10,000න් රුපියල් 60,000ක් අඩු කරපුවහම සුම්බුන් අගය රුපියල් 60,000ක් අඩු කරනවා. අපිට ෂය කළ හැකි අගය ලැබෙනවා රුපියල් 3,50,000ක්. රුපියල් 3,50,000ක් හැටියට ලැබෙනවා ෂය කළ හැකි අගය. තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා සරල මාර්ග ක්‍රමය අනුව ෂය කරනවා නම් සරල මාර්ග ක්‍රමය අනුව ෂය කරනවා නම් 1 යන්ත්‍රයේ වාර්ෂික ෂය වටිනාකම කීයද කියලා. යන්ත්‍රයේ වාර්ෂික ෂය වටිනාකම අපි හොයන්නේ ෂය කළ හැකි යගේ ප්‍රයෝජනවත් ජීව කාලයෙන් බෙදලා. දැන් මේ වක්‍රයේ ෂය කළ හැකි යගේ කීයද? රුපියල් 3,50,000යි. ප්‍රයෝජනවත් ජීව කාලයේ වාර්ෂිකයද 10යි. වර්ෂ 10ක් ප්‍රයෝජනවත් ජීව කාලයේ තියෙනවා කියලා හිතනවා. ෂය කළ හැකි යගේ 3,50,000යි. එහෙමනම් 3,50,000 10ෙන් බෙදിച്ചහම එක වර්ෂයකට අපිට ලැබෙනවා රුපියල් 35,000ක් කියලා. එහෙනම් අවුරුද්දකට අදාළ ෂය ප්‍රමාණය කීයද? රුපියල් 35,000යි. වර්ෂයකට අදාළ ෂය ප්‍රමාණය රුපියල් 35,000යි. ඒකම දෙවෙනි කොටසෙන් දොළපතාලගෙන් අහනවා පළමු වර්ෂයේ ෂය ගැලපීම පොදු ජනනයේ සටහන් කරන ආකාරය දක්වා අදාළ ලෙජේ ගිණුම් පිළියෙල කරන්න කියලා. අපි විත්ත සටහන කියමු. පොදු ජනනයේ තියන්නවන සටහන මොකද්ද? ෂය ගිණුම් ගත කිරීමේ විත්ත සටහන මේ අපෙන් අහන්නේ. එහෙමනම් මොකද්ද? කාටද හරවෙන්න ඕන අදාළ ෂය වීම ගිණුමට? එහෙනම් මොකද්ද? යන්ත්‍ර ෂය ගිණුම හර රුපියල් 35,000ක්. යන්ත්‍ර ෂය ගිණුමට හර රුපියල් 35,000ක්. සහ යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුමට බැර රුපියල් 35,000. කොහොමද ඉත සටහන තියන්නේ? යන්ත්‍ර ෂය වීම ගිණුම හර රුපියල් 35,000යි. යන්ත්‍ර ෂය වෙන් කිරීමේ ගිණුමට බැර රුපියල් 35,000ක් විදිහට. එහෙනම් තමයි එතකොට මේ ගණනය කරගත් ෂය වටිනාකම ගිණුම්ගත කරන්නේ. දෙවිතේ මේ ජංගම නවන වත්කම්, දැන් අපි ජංගම නවන වත්කම් කියන්නේ මොනවද කියන කාරණාවත්, එයාලා වර්ෂයකට ෂය කරන්නේ කොහොමද කියන කාරණාවත් ඉගෙන ගත්තා මෙතෙක් වෙලා. ජංගම නවන වත්කම් මූල්‍යකත් ප්‍රකාශනයේ මුලින්ම අපි ඇතුළත් කරන්නේ. දොළපතාල මතක තියාගන්න, දැන් ජංගම නවන වත්කම් ඇතුළත් කරනකොට අපි ප්‍රධාන තීරු තුනක් යටතේ එයාගේ තොරතුරු ඇතුළත් කරන්න අවශ්‍යයි. අපි මේ තීරු තුන නම් කරනවා. එකක් පිරිවැය සඳහන් කරන තීරුව, දෙවෙනි තීරුව සමුච්චිත ෂය කියලා නම් කරනවා, තුන්වෙනි තීරුව ධාරණ අගය කියලා නම් කරනවා. එතකොට ජංගම නවන වත්කම් ඇතුළත් කරනකොට අදාළ වත්කමේ නම ලියලා පිරිවැය තීරුවේ ඇතුළත් කරන්නේ අදාළ වත්කමේ පිරිවැය. අදාළ වත්කමේ පිරිවැය සමුච්චිත ෂය කියන තීරුවේ දුවිපුතේ ඇතුළත් කරන්නේ අර අපි ෂය වෙන් කිරීම කියලා ගිණුමක් පිළියෙල කරනවානේ ගිණුම් තියද්දි. මෙන්න මේ ෂය වෙන් කිරීම ගිණුමේ වර්ෂයේ අවසානයේදී ලැබෙන ශේෂය. ඒක එතෙක් ඒ වත්කම වෙනුවෙන් කරපු සමස්ත ෂයවල එකතුව ඒ ගිණුම තුල තියෙනවා. ඒ නිසායි අපි යාට කියන්නේ සමුච්චිත ෂය කියලා. සමුච්චිත කියන වචනේ තේරුම දුලපතල ගන්නවා, එකතු වෙන කියන අදහස. එකතු කරනවා කියන අදහස. එකතුව කියන අදහස තියෙනවා. ඒ නිසා එම වත්කම වෙනුවෙන් එතෙක් ඒ දවස දක්වා ෂෙයා කරලා තියෙන සමස්ත එකතු වටිනාකම සමස්ත ෂෙයා තුළ තියෙනවා. එහෙම නැත්නම් ෂෙවෙන් කිරින් ගිනුම ෂෙයා තුළ තියෙනවා. එතකොට මේ සමුච්චිත ෂෙයා තීරුවේ අපි ඇතුළත් කරන්නේ ෂෙවෙන් කිරින් ගිනුම ඉදිරියට යන ෂෙය. ඒක බැර ෂෙයක් හැටියට දුරකතනට හම්බ වෙන්නේ. දහරණාගය කියලා කියන්නේ දූපතේ අර පිරිවැය වටිනාකමින් ඔබ සටහන් කරපු පිරිවැය වටිනාකමින් සමුච්චිත ෂේ ප්‍රමාණය අඩු කළාම ලැබෙන වටිනාකම. පිරිවැයෙන් සමුච්චිත ෂේ අඩු කළාම වැටෙන ලැබෙන අගය තමයි දහරණාගය කියලා අපි කතා කරන්නේ. එතකොට අපි දූපතේ මතක තියාගන්න මේ වත්කම් තීරුව එකතු කරනකොට වත්කම් වල වටිනාකම එකතු කරනකොට අපි පහළට එකතු කරන්නේ දහරණාගයේ තීරුවේ අගය. අපි මොකක්ද එකතු කරන්නේ? දහරණාගයේ එකතුව තමයි අපි ගන්නෙ වත්කම් වල එකතුව හැටියට. හොඳයි. එතකොට අපි මේ දක්වා දුවල්පතලා එක සාකච්ඡා කළා ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ මොනවද? ඇයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ නේද? විශේෂයෙන් ගත්තහම ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය නිරූපණය කරන්නට ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් වත්කම් වගකීම් සහ හිමිකම් වල ස්වභාවය නිරූපණය කරන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළියෙල කරනවා. ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් ලාභ අලාභ ප්‍රකාශනයත් ශේෂ පිරික්සමේ තියෙන ශේෂයන් උපයෝගී කරගෙන පිළියෙල කළ හැකි වුවත් සමහර ගැළපීම් එහෙම නැත්නම් සමහර අගයන් සම්බන්ධයෙන් ගැළපීම් කිරීමට සිදු වෙනවා. එහෙම අපිට විශේෂයෙන් මේ දරුවන්ට මුණ ගැහෙන ගැළපීම් තමයි අපි සාකච්ඡා කළා අවසන් තොගයේ සම්බන්ධ ගැළපීම්. ඊට පස්සේ උපචිත්ත වේදන් තියෙනවා. ඒත් එක්කම කාලච්ඡේදයේ ලැබිය යුතු ආදායම් බොල් ණය සහ ජංගමනවන වත්කම් එහෙම නැත්නම් ස්ථාවර වත්කම් ෂෙය කිරීම පිළිබඳ ගැළපීම්. අපි මේ අභ්‍යාසයක් සකස් කරනකොට එහෙම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශ පිළියෙල කරනකොට දුවලපතල මතක තියාගන්න අපි ඉස්සර වෙලා ආකෘතිය ලාභ ලාභ ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආකෘතිය පිළියෙල කර ගන්නවා. ඊට පස්සේ ඔය පහලින් ඔයාලට අභ්‍යාසයේ පහලින් දීලා තියෙන ගැළපීම් කරලා ගැළපීම් වලට අදාළ සියලු අගයන් නිවැරදිව මේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කරලා ඉවර වෙලා ඒ කියන්නේ අභ්‍යාසය කරනකොට මම මේ කියන්නේ මොකද්ද? පළවෙනියටම අපි කරන්නට ඕන ගැළපීම්. ගැළපීම් කරලා ඉවර වෙලා ඒවට අදාළ නිවැරදි අගයන් මූල්‍ය ප්‍රකාශනවල අදාළ තැන්වල ඇතුළත් කරලා ඉවර වෙලා තමයි ඔයාලා ඔයාලට දීලා තියෙන ශේෂ පිරික්සුමට අවධානය යොමු කරන්න ඕන. ඊට පස්සේ දැන් ගැළපිලි කරනකොට අපි යොදා නොගත්තු අගයන් ශේෂ පිරික්සුමේ තියෙනවා. ඒ අගයන් සුදුසු තැන්වලට අර කලින්ම අපි අදාළ මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කළා වගේ අපිට සුදුසු තැන්වලට ඇතුළත් කරලා මේ ලාභ ලාභ ප්‍රකාශනයත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් පිළිවෙල කරන්නට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි අදත් රජරට ගුරු ගෙදර වැඩසටහනෙන් සමු ගන්නවා. අපේ දරුවෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් ලාභ හෝ අලාභ ප්‍රකාශනයත් කියන ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් ඔයාලගේ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා තේ අතට ප්‍රාර්ථනා කරනවා. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වයත් එක්ක ඉතා පරිස්සමින් තමන්ගේ වැඩ කටයුතු කරගෙන සුබ අනාගතයක් ළඟා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හැම දිනකටම ආයුබෝවන්. Thank you.